වහන්සේ අවසරයි. සදාත කාර්යසිංහතුන් අපදාච අපේ සූදානම් වෙන්නේ ආනත ගුණයේ අමාමහ බුදුදානන් වහන්සේ ලෝකේ ශාන්තිය පිණිස දේශනා කොට වදාළ යොතුම් වූ ධර්මාවතේ ජීවිතේ පවත්වන්න කොහොමද කියන කාරණේ වඩාත් නිවැරදිව අපගේ කල්යාණික මහන්සියෙන් දැනගෙන අපේ ජීවිත තව තවත් ධර්මයෙන් පෝෂණය කරගන්නට යෝගියම ලෝකෘත සංකීර්ණක වඩවා නම් වෙනතු වහවා ලෝකෘත සංකීර්ණ සංකීර්ණ අවශ්‍ය කරන අපේ ප්‍රතිපදාව නිවැරදි කරගන්නට ප්‍රෝග්‍රෑම් වෙන්නේ වෙන කාර්යදවසෙත් අපි කාර්යගත කරන්න අපේ සාමාන්‍යික කාර්ය බොහෝම වටිනාකම් පිටාමත් ගෞරවයෙන් උත්තර නිරාස්ථාන වෙනින් නිරාස්ථාන වෙනින් සාමාන්‍යතුල වෙනින් යෝගියම අද දවසේ වැඩ කරන්න සමනේ පින්තුන් හැමදාම වෙනින් පිටාමත් ගෞරවයෙන් දෙපාන්නද සාමාන්‍යක පිළිගන්නා කරන පතනදරාගේ තනතිල පින්තුන් උතුම්ම ලෝකුරුමාවත අපට දේශනා කර හැටියට ගෞරවයෙන් ආරාධනා කරනවා විශේෂ අධමෝ ආරාධනා කරනවා කියන කවුරු සාර්ථකයි
සීල සමාදන් සඳහා කලින් කොට පෙරවන් සම්මානිත නමස්කාරයෙන් දනතිවා
Thank you.
වාස්නාන්ත කාලිකින් වාස්නෙ හදදාව කියති විරදා වේම ප්‍රතික්‍රියාවක් ලෝත්‍රා බුද්ධයාණන් වහන්සේ අප පිළිගන්න කම්පාවෙන් කරනාවේ දේශනාට වදාළ මේ දේශනා මාර්ගයේ අන්තර්ගත කිසියම් සමාධි කරුණාවක් සිදු වෙලාවක් වඩලා අපි මෙතෙන් ගත කළ බාහිර සමාජ ජීවිතයේ ආබැදුණු මනස නිදහස් කරගන්න උදව් කරන එක වෙලාවක් සිටිනවා. භාවනා කමඨාන සියදිලා ඉනතුරු අපේ ලෝකුරා මඟ වටවඩා නිවැරදිව සාක්ෂා කරගැනීම සඳහා අපේ අරමුණු යහපත් ගමන් මඟ පිළිබඳව සොයා බලන්නට අපි අවධානය යොමු කරමු. නැත්නම් මේ වෙලාවේදී ඒ සඳහා සුදුසු කායික වූ
Thank you. Namaskar Kareem. Namaskar Kareem.
දැන් කවුරු තමන්ගේ ආස්වාද ප්‍රශ්න අපිට පිළිවෙල කරන්නේ කියලා ආස්වාද ප්‍රශ්න අපිට පිළිවෙල කරන්නේ සිටේ එකද බව තමයි විමස් බව සිටි කරගන්න සහාය වෙන්න කෙතුම් සත්‍තරණය ශ්‍රවණය කිරීමට අවශ්‍ය කරන මානසික ප්‍රතිබිම හිත වඩන සීල සමාධිමය අවස්ථාව හැටියට සලකන වහන්සේ දේශනා කරනවා මේ මක්ුණක් නොපෙනෙන කතර ගන්නේ ආපුදුරෝ පිළිබඳව අංචා නිවරණ කත්තාන් තණ්හා සංයෝජනා සංඝාතං සංසරිතං වරං සේවතුම් ආකාංච මවත් නොදලාති මේ අංචා නිවරණයෙන් තණ්හා සංයෝජනයෙන් බැරි අපු සතර ගමනේ මක්ුණක් නොපෙනෙන කියලා ඒ සඳහා වහන්සේ එයා සතර ගමන කුටිත් කියලා පැහැදිලි කරන තැන් වල විසුණු වහන්සේලාගේ ඉල්ලීම් අනුව ඒ පිළිබඳව අපට කළ ඇවිල්ලීම් ඒ පිළිබඳව කළ ඇඟවීම් දේශනාවන් තුළ සඳහන් වෙනවා. මොහොතක වහන්සේ දේශනා කළා මහණෙනි මේ දඹදිව තලයේ ඉන්දියා පුරා තියෙන දෙවතර දුපෝතු තුන වාර එකතු කරලා මේ ගිලි අතර ප්‍රමාණයට සතර ගුණක් කොට කෑලි කෑලි වලට කපලා එකතු කරගෙන මේ මගේ අම්මා මේ මගේ අම්මගේ අම්මා ඒ අම්මගේ අම්මාට මේ කියලා එක එක ඒ දැව දඬු තුන වාරේ කපාගත්ත කෑල්ලෙන් කෑල්ලට දැම්මොත් මහරජ මේ සියලු තවදුරු කරේ ඇති දැව දඬු අපේ තුන වාරක සියල්ල නිමා වේවි. මේ නව පරපුර සියලු පරපුර මෙතෙක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට දිනු සතර ගමනක අපි මේ ගමන ආවා. තවත් පරිතුම් මහත්මයේ දේශනාව කරනවා මේ සතර ගමනේ අපි ගොඩ වෙලා මේ අරක් වෙලා මූර වෙලා ඌරම් වෙලා කොකුලම් වෙලා එළුවන් තිරවලම් වෙලා උත්පත්ති ලැබපු ආත්මභාවද ඒ ආත්මභාවද එක එක ආත්මභාවයක ගෞරවයේ ඉපදින බිනික පුරාවද ගලාගෙන ගිය උදේ එකතු වුණා නම් සතර මහතාවගේ ජලකමට වැඩි මීහරකෙක් කියලා වැඩිච්ච ආත්මභාවද ගලාගෙන ගිය උදේ එකතු කරා නම් සතර මහතාවගේ වැඩි මුලක් වෙලා ඌරෙක් වෙලා කුකුලෙක් වෙලා මේ මේ එක එක ආත්මභාවද උත්පත්ති ලැබලා රාජ ගමුණනේ දලක්ලා ගලකේ මොංකාපව අනුගලාගෙන ගිය රුධිරය සතරමහා ආදරේ දලක්කට වේ. අන්තරුලේ සවකම කරලා සරුක්ක කියලා දැනුවම ලැබුව ආරවල ගෙවක පුරවාර වල ගලාගෙන ගිය රුධිරය මහජනකාර වෙලී සතරමහා ආදරේ. කාමෘත්‍යාචාරයේ ගොමුවේ සුරා වේදීලා දබුවන් ලැබුණාවල ඒ වාදයේ කලාවන ගිය රුධිරය සතර මහා සාගරයේ රැදී මෙච්චර ලේ ගංගා මේ මහා පුරවට ගලාගෙන ගියා මේ සංසාර ගමන. ආත්මභාව කීයක් නම් එන්නේ මේ කරන්න මේ කරන්නේ නැද්ද සතරේ දුක මිනිමයි ආපු ගමනේ ගිනිගුලකාවේ වැඩෙන බුදුරජාණන් වහන්සේ උතුරු දිසාවෙන් පෙනෙන මේ කුල්ල පර්වතය පෙන්නලා කියනවා මහණෙනි මේක කල්පයක උපන් ආත්මභාවවල ලැබු වැටපිලි එකතු වුණා නම් එකතු කළා නම් මේ වේපුල් පර්වතයේ ඉන්නවා යන වැටපිලි ගොඩක් දක්විත ලැබෙයි කියලා අපි ඔච්චර සංගාර කාලයක් මේ සසර ගමන ඉදුපින්දා අවිද්‍යා නීවරණය සංඥා සංයෝජනය නිසා අද මේ ගෞතම සාසනයේ බුද්ධ ශාසනයක් අධිකාරය කරගනු නියුතුම ආත්මභාවයේ තුලින්වා යාවන නීවරණ ධර්ම වල සංයෝජන සිදලා මේ සසර ගමනේ නිමාවක් කරගන්නේ නැද්ද තව උත්තර කාලයක් මේ සසර දිගට සාරන්නද කවදනම් මේ දුක ඉවර වෙන්නේ මේ ජීවිතේ නියවස්තාව වලතු තව උත්තර කාලයක් නම් උත්තර සාගර සතරම සාගර පුරවන්න ලේකම් වරන්න මේ දුක කියලා හිතුව සසර දියතර තේමෝ සසර දුක්ඛ කපියින්න අද තේමෝ දුරෝ මේ ක්ෂණයේ දුරෝ ඒ වගේම සසර දුක්ඛ සමිතේ තියෙනවා කෙවුරු මේ ගෙවුනා එන්න තියෙන දුක වස්තා කරන්න එක දැන් මේ මොහොතේදී අපි වගේ දිනු තම එතන වීර්ය සිහියනවන අමතර පිටරයන් තුරන් සසර දිය සසර දුක තේරුම් ගන්න තුරන් අපි ජීවිතවල දහසක් වැරදි අනුභව තියෙන පුළුවන් වැරදි අනුභව නැතිවී ලෝකෙදී බල කියලා ආවෙව බොහෝ වැරදි අනුභව සහිතව ජීවිත ගෙවපු අය ඒත් අපි වැරදි යමදාම කරන එක නෙමෙයි මේක මේ හේතු නිසා නොදන්නකම නිසා කප්පුස ඇතුල නිසා සසර පුරුදු නිසා අපේ චිතකය වචනේ වරද ප්‍රියෝ වුණා වරද තියෙදුණා අදත් තියෙන සියලු හේතු ඉවත් වෙලා අනිමේ එහෙත් අපි වරද කියන එක හැමදාම කළ යුතු දෙයක් නෙමේ වරද කියන්නේ සමාවදී යුතු දෙයක් වරද කියන්නේ හදාගත යුතු දෙයක් වැරදි හදාගත්තට පස්සේ ජීවිත ලක්ෂණ වෙන්නේ කළු අනාකූලක් දෙබෑ කරගෙන පුස්සන මඩලක් මතු වෙනවා වගේ ජීවිත ලක්ෂණ වෙන්නේ වැරදි අතරින් මිදෙනකොට එනිසා අපි හැමෝම ජීවිත වල වැරදි තිබුණා වැරදි තිබෙනවා ඒව මේ සත්‍යය අවබෝධ කරගන්න බාධාවක් නෙමෙයි මේ සාසනයේ මහපුරුම කාර්මික සාසනය මහා වැරදිවලින් පිරිච්ච ජීවිතවලට සම්විධීම ලැබුණා ඒව ලබන තුරුම පිළිවෙත් මාර්ගය අංගුලි මාල කියලා කියන්නේ නමුත් යමෝනමයා මිනිස් දාසන කළ කෙනේ අංගපාදී වෙන කනිකාවන් ගැන බැලුවෝ එවගේ නේද සංකීර්ණ භාවතුරු භවනාන්තරේ මප්පාර ගම්පාර මහසරු පෙරිකර වාගේ රහතන් වහන්සේලා වට පත් කළා එච්චර වැඩි අදුපාරුකම් සහිත ජීවිත කෙරුවත් මේ සාසනයෙන් මේ ප්‍රත්‍යාවේ පිළිත පිළිසම ලැබුණා නම් ඔබට පිළිතක් පිළිසරණ මේ කාමෘත සාධනයෙන් නැති වෙන තීරක් නේ එනිසා අපි වෙච්ච වැරදි පිළිබඳව වෙච්ච අවපාදකම් පිළිබඳව හිතන්න ඕනේ පසුතැවෙන කලකිරෙන්න ඕනේ දැන් මේ වෙලාවේ මේ මොහොතේ හිතන්න අනේ මගේ ජීවිතයේ බොහෝ වැරදි අවපාදකම් තිබුණා ඒවට සතුටින් ඇසුරක් නොලද නිසා කල්‍යාණ මිත්‍රාවත්ව නොලැබුණු නිසා මට නිවැරදි මඟ පෙන්වීමක් නොලැබුණු නිසා බලයේ යෙදී දියකම සම්බන්ධ කම නිසා ඒකට ලැබෙන ආදීනව පිළිබඳව නොදැනීම නිසා වරදවා දැනගත්තත් ඒකින් ගැලවෙන්න තරම් ආත්ම ශක්තිය නොතිබුණු නිසා වරදවා දැනගෙනත් වරදට වැටුණා. ඒ මම දැන් අද මේ මොහොතේ ඉඳලා වරදවා දැනගෙන දකිනවා වරදෙන් නිවෙනවා. නැවත වරදට කවදාවත් තියන්නේ නැහැ. වරදේ තියෙන ආදීනව දෙවන සතර දිහා බලලා තේරුම් ගන්නවා මෙතර සංසාර කාලය කඳු වැදුවේ මෙතර සතර කාලය මහමුදුරවන්න ලේකුවේ මේ වැරද්දෙන් තමයි මේ දෝෂය නිසා අද අපි වැරද්දටේ දෝෂයට ඉඩ දුන්නොත් තවත් මහමුදුරවන්න ලේ කඳු බලන්න වෙනවා. මහමෙව පරවත දෙවිපුරුල පරවත පරදින්න ඇතපිටි වල කරන්න වෙනවා මිනි බලවාල වල කරන්න වෙනවා. එනිසා අද ඉඳලා මේ වෙලාවේ ඉඳලා නිමුත් ඉඳලා නිවැරදි වෙනවා. තමා ලෝකවතරවත් මගේ සිත මගේ කය මගේ වචනය පංච දුස්සන්තියට දෙන්න දෙන්නේ එක හැක ගන්නවා කියන නිශ්චිතතාවය උඩ පිළිගන්න ඕන. ඒ කියන්නේ පිළිතුරු වෙනවා තමයි චිත්ත සමාධිය නොනලවන්න පුළුවන් කම තියෙන්නේ. එතන අතීතයේ නිච්ච දේවල් අමතක කරන්න ඒවා අතහරින්න ඒවා සීකරන්නේ ප්‍රාතිය කරන්න ගියත් අකුසල චේතනා නිවන ආරම්භය කරන නිවන වහන නවයේ පැරදී නවයේ පටේ පැරදී මෙරිකේ මිනි මෙරිකේ යාලෝකයේ එවන්ව තන්නේ දෙපළින් මිදුවන්න සරස්තු මහකාරක උපදේශන වහන්සේ බුදු වහන්සේ වෛතර දෙන්නේ එවන්ව නිවැරදි කර උතුම් බවට කර සද්ධර්මයෙන් සර්වඥානි ඒ උතුම් සමපරතුරයි මම සර්වඥානි ඒ උතුම් තිසරණයේ පිටතට මේ උතුම් ගුණයේ පිටතට මම මේ උතුම් භාවයට අදපදමපත් වෙනවා කියන මේ සත්‍යෝ අදිස්ත්‍රාණය හැමදාම සන්තාප තුලස් කරගන්න ඕන. පින්තුනි අපි බලන් කියන පින් අතරේ අදුම පින්නක් කියන්නේ මේ නෝර බොහෝ කිරුස් එකතු වෙලා ධර්මදේශනා කරවා ගන්න උදාරණව මනකරන අවුරුදු ගණන් කතා කරන ආරාධනා කරන කිරුස් අතරට නොගෙයි. මේ අවම වූ ස්වල්ප වූ කිරුස් අතරට එන්නේ මෙතන කරාපිය වාන්ති වාස්නා වාන්තියෝ කියපු කලක් කොන්න නිසා අද මේ ධර්මය දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ කලින් මා මැදින් කියන දෙයක් නෙවෙයි. අද උදෑසනම පෙර දැනගෙන හිටිය අවබෝධ කරගෙන සිටිනාමට අලුත් න්‍යායක් එකතු කරගන්න පුළුවන් වුණා. මේ දොරදීම අපි දල්ලා වහන්සේ දැන නමස්කාර කරලා අධිෂ්ඨානයක් කළා. උන්වහන්සේ දේශනා කළ සංසාරේ සත්‍යයක් මුල දේශනා කළ සත්‍යමයේ සියලු කර්තව්‍ය ස්පර්ශ වුණේ දල්ලා වහන්සේට. එනිසා මේ කළ පින් අපෙන්
ඒ උතුම් සත්‍යමයේ අපට විස්පාස කරන්නට ලැබෙන්න තියෙන සත්‍යස්ත්‍රය ආකර්ෂණයක් කළා. ඒ අනුවලු මෙයන් මෙතෙක් කාලයක් අනුගමනය කළ ධම්මජ ප්‍රතිපදාවට අනුව අලුත් න්‍යායකින් ධම්මගත ලෝකෙට ඉදි කරන්න අවස්ථාවක් ලැබුණා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ බොහෝ සූත්‍ර ගණනාවකම කියවෙන ධර්ම න්‍යායක් ධර්මෝපදේශයක් තියෙනවා. විශේෂයෙන් මට මතකයි රාමවාද සූත්‍රය. උන්වහන්සේ සාමාවුරුවන්ගේ නිවසන රාමලය මෙහැරිච්චද ශ්‍රාවණාවුරුව පිළිතුරුගෙන ස්වාමීන් මෙහැරිච්චයි. යම අනිත්‍යයන්ගේ දුක දුකට සමී දුකයි. යම කනිත්‍යයන් දුක නම් ඒ ආත්මද අනාත්මද? සමී අනාත්මයි. මේ විදිහට රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සයෙන් නැටගත් වේදනාව, සංඥාව, සංඛාරය මේ පිළිබඳව වෙන වෙනම ස්කන්ධ මේ ආයතන හයටම බුදුරජාණන් වහන්සේ ආවදාහුරුවන්ගේ නිවසේම මේ උත්තර ලැබෙනවා. ආවදාහුරුවෝ කියන ආස්වාදයේ කොට ලබන අනන්ත ඵලයේ පීඩනවා. දැන් අවදාහුරුවෝ අපි මේ පිළිවෙතෝගෙන් ඇහුවොත් ඇස නිත්‍යද අනිත්‍යද කියලා මම හොයනකොට ඔබේ උත්තරේ මොකක්ද? යමෝ කාණිත්‍යනාගේ දුකද සැපද? යමෝ කාණිත්‍යනා දුකනාගේ ආත්මද අනාත්මද? රූපය නිත්‍යද අනිත්‍යද? යමෝ කාණිත්‍යනාගේ දුකද සැපද? යම කලිතන දුක නම් ඒක ආත්මද අනාත්මද? චක්කු විඥානය නිත්‍යද අනිත්‍යද? යම කලිතන දුකද සැපද? අනිත්‍යන දුක නම් චක්කු විඥානය ආත්මද අනාත්මද? චක්කු සංපස්සය නිත්‍යද අනිත්‍යද? යම කනිත්‍යනම් ඒ දුකද? යම කනිත්‍යනම් දුකනාගේ ආත්ම ධනාත්මද? චක්කු සම්පත්තියෙන් හටගන්න වේදනාව, සංඥාව, සංඛාරය නිත්‍යද අනිත්‍යද? යම කනිත්‍යනම් දුකද සැපද? යම දුකනම් ආත්මද අනාත්මද? මම මේ විදිහට ආයත හයතම ඇහුවොත් ඔබේ උත්තරේ මේ අසමානම වෙනවා. මොකක්ද වෙනස? රාහුලම දුකන මේ උත්තර ටික දීලා රහස් වුණා. ඔය උත්තර ටික දීලා ඔබ තාත්තේ ඉඳ එහෙනම් මොකක්ද වෙනස? අපි මේ ටික සාදරෙන් කිව්වා නිසා මේ පිටුවල තියෙන මහා ධර්ම න්‍යාය දැනගෙන මේ උත්තර අපිට අපි මේ උත්තර දීලා තියෙනවා. මේ වචන පෙර පිටිපස්සේ තියෙන අපේ මුතුනේ මහා බුද්ධ දර්ශනය අදවසේ හරි අමාරුයි වචන පාලනය කරගන්න අපිට ශ්‍රද්ධාවක් තියෙනවා. පින්තුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ දේශනාවන් එක්ක මේ ප්‍රශ්න විචාරයන් එක්ක කියවෙන අර්ථවත් වෙන දහම අපි ඒකාන්තයෙන් පොතනද කෙබඳුද කියලා වටහා ගත්තු සාරල හාමුදුරුවන්ට යමක් පුළුවන් වුණා නම් අපට අපේ ජීවිත පුළුවන් වෙන්න ඕන. පහත්වෙන්න බැරි වුණා මෙහා පැත්තේ මගේ පදාදී ගමේකට හරි එන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙමනම් මොකක්ද මේ බුදුහාමුදුරුවෝ කුමක් කියන්නේද? අද දවසේ මේ ලැබෙන කාලය තුළ මෙන්න මේ ටික විවරණය කරගන්න අපි මහන්සි ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ සඳහා උදේ වන වීර්ය නම් උපදින උපදින කෙලෙස් විවිධ අතට ගොනු හිතන ගන්නකොටදී මේ ධර්මයටම හිත යොමු කරගෙන හිටියොත් අමතුම භාවනාවක් නෑ. ඒකමයි භාවනාව, ඒකමයි සිහිය, ඒකමයි නුවණ, ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි වැඩින්නේ. එන්නයි වීර්ය සිහිය නුවණ හොඳට එකතු කරගෙන කෙලෙස් උපදින්නට නොදී බාහිරයෙන් හිත දුවන්නට නොදී මේ ධර්මයට හිත යොවන්නට ඕන. එමතන බුදුරජාණන් වහන්සේගේ ඒ විමසීම තුළ විමසනවා ඇහැ අනිත්‍යද? දැන් අපේ උත්තරයක් නැහැ, අනිත්‍යයි. අපි දැන් කල්පනා කළාද විමසනවාද ඇයි ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ? අපි මොන පදනමක ඉඳගෙන ඇහැ අනිත්‍යයි කියලා උත්තරය දුන්නේ? රාහුල හාමුදුරුවෝ හිටපු පදනම මොකක්ද? අපි ඒ ප්‍රශ්නයට දුන්න උත්තරය මොකක්ද? අපි උත්තරය දුන්නේ බොහෝ වෙලාවට ඇසුදී කියවුදී සුපේ පවන බාධා කරගෙන. සාවුදා මුදුවේ සුපේ පවනක් නෙමෙයි ඇසුදී පවනක් අනුව නෙමෙයි උන්වහන්සේගේ උත්තරය. උන්වහන්සේ ඇසුදී වඩල දැකලා යම් දහමක් දකිමින් වෙයි ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේ. බුදුහාමුදුරුවෝ ඒ ප්‍රශ්නේ ඇහුවේ උපන් දහමක් පිළිබඳවයි. උන්වහන්සේ ඇහැ පිළිබඳව ප්‍රශ්නයක් නැගුවේ ඉදිරියට දුරුත වෙන්න ඇහැ පිළිබඳව නෙමෙයි, අනාගතේ පහළ වෙන්න තියෙන නූතන ඇහැ පිළිබඳව නෙමෙයි. උන්වහන්සේ ඇහුවේ දැන් උපන් ඉපදිලා තියෙන ඇහැ පිළිබඳවයි. මොකක්ද දැන් මේ ඉපදිලා තියෙන ඇහැ? බුදුරජාණන් මේ අහන්නේ මොන ඇහැගෙනද? මොන ඇහැගෙනද? ඔබේ උත්තරය මොන ඇහැගෙනද? ඔබ ඇහැ අනිත්‍යයි කියලා කිව්වේ මේ මස් ගැඩුව දිහා බලලා මේ ඇහැයි කියන ඔබ කතා කරන අපි දකින මාංශ චක්කු සසම්භාර චක්කු මසක දිහා බලලයි ඔබේ උත්තරය ලැබුණේ. ඒ උත්තරය වැරදිනේ හරි. මේ මාංශ චක්කුසය අනිත්‍යයි, විපරිණාමයට වෙනස් වීමකට ලක් වෙනවා. තීනමාන විකරේ සංකතස්ස සංකතරක්ෂණානි තීනි සුඛාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිත්තස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. හටගත්ත ධර්මයන්ට කියනවා සංකත කියලා. සංකත ධර්මයන්ගේ ලක්ෂණය මොකක්ද? ඇතිවීම නැතිවීම. ඒ ධර්මයන් අතර විපරිණාමයට වෙනස් වීමකට ලක්ෂණය. එතකොට මේ ධර්මයේ මුල නැදාක යහපත් කෙනා කෙනාගේ ධර්ම මට්ටමින් දකින්න පුළුවන් ධර්මය. එනිසා ඔබේ උත්තරය වැරදි නෑ. ඔබ කතා කළේ මේ මාංශ චක්ෂුසය දිහා බලලා. මාංශ චක්ෂුසයක් හටගත් දෙයක්, හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. කනකොට ආහාරයෙන් පවතින රූපයක්. එතකොට ඒ නිත්‍යය අනිත්‍යයි. මේ නිර වෙනකොට, මේ නිරනකොට, ලෝකෙදී යනකොට දුක එනවා නේද? අනිත්‍ය බව දුක් බව අපිට තේරෙනවා. ඒ අපි දැන් තුලා එනිසා ඒ උත්තරය වැරදිම නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ විමසන්නේ මේ මාංශ චක්ෂුසය ගැන නෙමෙයි. ඒ දැනුම ලෝකේ අපි හැමෝටම තියෙනවා. ඒ දැනුම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සියවස්රෝධනයකට ලබන නිවන් ඵලයේ විනිවිද. එහෙනම් උන්වහන්සේ රාහුලවරුන්ගේ ධර්මයෙන් දැන් උපන්නේ මොකද? දැන් උපදින්නේ නැහැ. මොනවාද උපදින්නේ? අපට තියෙනවා ආයතන හයක් අපි පරිහරණය කරනවා කියන අවබෝධය දැනුම තියෙනවා. ආයතන හයක් පරිහරණය කරන අපි හැමතිස්සෙම මේ ආයතන හයම පරිහරණය වෙනවද? හැමතිස්සෙම පරිහරණය වෙන්නේ එක ආයතනයයි. ආයතන පහක් මැරිලා, ආයතන පහක් මැරිලා එක ආයතනයෙන් හැමතිස්සෙම ඉපදිලා තියෙනවා. එහෙමනම් ඒ කතාව ඇත්තක් නම් හැමතිස්සෙම එක ආයතනයයි උපදින්නේ. ආයතන පහක් විතරම මැරිලා උපන් ආයතනය මැරිලායි තව ආයතනය උපදින්නේ. එහෙනම් මෙන්න මේ ධර්මතාවය ඇත්තක් නයි. ඒක මොකක්ද වෙන්නේ? එහෙනම් දැන් එහෙ අපි මේ කතා කරන එහෙනම් ඉපදිනවා තියෙනවා බැලන බලන් පේනවාද? එහෙනම් මෙන්න මේ මාර්ග චක්ෂුසේ නෙමෙයි තවත් එකක් තියෙනවා, ප්‍රසාද චක්ඛු කියලා. මොකද්ද ප්‍රසාද චක්ඛු? ප්‍රසාද චක්ඛු කියලා කියන්නේ චක්ඛු විඥානයේ පහළ වීමට උපකාරක වෙන හැට කියනවා ප්‍රසාද චක්ඛු. ප්‍රසාද චක්ෂුසේ පහළ වෙන්නේ මේ මාර්ග චක්ෂුසේ. මේ මාර්ග නහර වැල්ලෝයි හටගත්ත මේ ඇහේ තමයි ප්‍රසාද චක්ෂුසය හටගත්. එතකොට ඒ ප්‍රසාද චක්ෂුසය අවස්ථාවට හටගන්නව හේතු ප්‍රත්‍ය ලැබුණාම ඒවා නිරුද්ධ වෙනකොට ඇහැ නිරුද්ධයි. දැන් අපි දැනගන්නවා මොනවද මේ හේතු ප්‍රත්‍ය කියලා. දැන් මොන රාමදාමතුරුවන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ මොන වැඩිලා තියුණා මේ මාසක ඉක්මවාගිය මේ වෙලාවට අවස්ථාවට පහළ වෙන ප්‍රසාද චක්සු ප්‍රසාද ඇස පිළිබඳව උන්වහන්සේගේ නුවණ සිහිය ඒ දක්වා වැඩිලා තිබුණා. දැන් උන්වහන්සේගේ ගහන්න මේ ඇහැද උන්වහන්සේ උත්තර දෙන්නේ ඒ ඇහැ පිළිබඳව. දැන් මෙන්න මේ ප්‍රසාද චක්සුසේ යම් යම් හේතු නිසා හටගත්තාම ඒ ප්‍රසාද චක්ෂුසේට වැඩි ආශක් නෑ. ඒක බොහෝම ඉක්මනින් ක්ෂණයක් තුළ, කෙටි කාලයක් තුළ දිවිලා. එතකොට අන්න ඒ ඇහි හටගැනීම, ඒ ඇහි විඳීම පිළිබඳව තමයි රාහුලවගේ බුදුහාමුදුරන් අතරේ සිද්ධ වෙන ධර්ම සංවාදයට මුල වෙන්නේ. එතකොට පින්වතුනේ දැන් අපි මෙතන ඉඳලා කතා කරන ඇහැ කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන දෙක පිළිබඳව කතා කරනකොට ඔය මානසික චක්ෂුදේ ආවැදුණු මානසික ශරීරය ආවැදුණු ආයතන දෙකට මනස යොමන්න එපා. එතන නෙමෙයි අපි මේ කතා කරන්නේ. මේ චක්කු ප්‍රසාද සෝත විලාද ග්‍රහණ ප්‍රසාද ආදී වශයෙන් කියවෙන ඉපද නිරුද්ධ වෙන වහාරපද නිරුද්ධ වෙන එක්කන්දනාසාදී ආයතන පිළිබඳවයි අපි දැන් මේ වෙලාවේදී කතා කරන්නේ. එතන හැගෙනකොට මෙතෙක් මේ මානසික ඇසට මේ සිත අවධානය යොමුනා නම් ඒක වෙනස් කරගන්න කනනාසය දිවසාරයේ ආදී සිතු ආයතන ගැන කියනකොට ඒ සතරමාන වස්තු ගැති සිත යොමුනා නම් දැන් ඒකෙන් වඩා කරලා දැන් මේ අවස්ථාවට පාද වෙන මේ අවස්ථාවේ උපදින නිරුත වෙන ආයතන පිට පිළිබඳව අවධානය යොමු වෙන්න ඕන. දැන් හොඳයි බුදුරජාණන් වහන්සේගේ සංවාදයේ තුලින් මෙන්න මේ පිළිබඳවයි කියන්නේ. අප දැන් මේ පිළිබඳව මෙතනින් පටන් ගන්නවට වඩා ලේසි අපි දැනුම් න්‍යායක් හැටියට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් හැටියට අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙන තැනකින් ඉඳ පටන් ගත්තාම වඩා පහසුයි. වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැන් අපි බලමු වේදනාව අනිත්‍යයි. ඇයි වේදනාව අනිත්‍ය වෙන්නේ? වේදනාව අනිත්‍ය වෙන්නේ වෙනස් වෙන. ඉතින් වෙනස් වෙනවා කියන එකේ අනිත්‍යයි කියන එකේ මොකක්ද ඒක කියවෙන්නද? වෙනස් වෙනවා කියන එකේ අනිත්‍ය වෙනවා කියන එකේ වචනයකේ වෙනසක් තියෙනවා අක්ෂරවල අර්ථය වෙනසක් තියෙනවා. එහෙනම් අනිත්‍යය කියන එකේ මොකක්ද අරුත? ඒ කොහොමද අනිත්‍ය වෙන්නේ? වෙනස් වෙන්නේ කොහොමද? වේදනාව කියලා කියන්නේ යම් හේතුන් නිසා හටගත්ත දෙයක්. මොකක්ද හේතුව වේදනාව හටගන්න? ස්පර්ශය. එතකොට වේදනාව නිත්‍ය වූ අනිත්‍ය වෙන්නේ එය හැදු ඉන්න උපකාර වෙච්ච ධර්මයන්ගේ නිත්‍ය අනිත්‍ය භාවය අනුව. එතකොට යම් වේදනාවක් ඇත්නම් වේදනාව අඩගත්ත ස්පර්ශය නිසා නම් එතකොට ස්පර්ශය අනිත්‍ය නම් වේදනාව නිත්‍ය වෙයිද? එහෙනම් ස්පර්ශය අනිත්‍ය නම් විතරයි වේදනාවද අනිත්‍ය. එහෙනම් දැන් අපි වේදනාව නිත්‍යද අනිත්‍යද කියලා අහනකොටම ඔබ උත්තර දෙන්නවා සැබවින් ධර්මයක් දැකලා එකත්යෙන් වේදනාව කියන්නේ ස්පර්ශයෙන් හටගත් එකක්. ස්පර්ශය කියන්නේ අනිත්‍ය වූ එකක්. ස්පර්ශය අනිත්‍ය වෙන නිසා මේ වේදනාව අනිත්‍යයි කියලා මේ ධර්ම දැකලා මේ ප්‍රශ්නෙට දැන් උත්තරය හරි වැදගත්. පොතින් පැත්තේ එහුතේ නෙමෙයි දැන් එනම් වේදනාව හටගන්න කුමකින්ද? ස්පර්ශය. ස්පර්ශය අනිත්‍ය වෙනකොට වේදනාව අනිත්‍යයි. එතකොට ස්පර්ශය අනිත්‍යයි කියලා කියන්නේ මොන හේතුවක්ද? ස්පර්ශය අනිත්‍යයි කියලා කියන්නේ අපි කටපාඩමින් වෙන්න බෑ. ස්පර්ශය අනිත්‍යයි කියලා කියන්නේ අපට හේතු තියෙනවා. ස්පර්ශයට ආසන්නයි අපි ගත්තොත් දැන් මෙහෙම අපි දැන් වේදනාව කියන එක අපි ගනිමු මන සම්පත්තියෙන් හටගන්න වේදනාව. දැන් මන සම්පත්තියෙන් හටගන්න වේදනාව අනිත්‍යයි මනෝ ස්පර්ශය අනිත්‍ය නිසා. එතකොට මනෝ ස්පර්ශය නිට්ටිද අනිත්‍යද කියලා දැකලායි මනෝ අනුපස්යෙන් නැටගත් වේදනාව නිත්‍ය දානිත්‍ය කියන කතාවකට කරන්න පුළුවන් වෙන්නේ. දැන් වුණ අපි මනෝ ස්පර්ශය අනිත්‍යයි අනිත්‍ය නිසා වේදනාව නිත්‍යයි කියලා කිව්වා. දැන් අපේ මනෝ ස්පර්ශය නිත්‍යද අනිත්‍යද කියලා අපේ උත්තරේ වෙනවා අනිත්‍යයි. ඇයි අනිත්‍යයි කියලා කියන්නේ අහුවෝ අපට පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. මනෝ ස්පර්ශය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. මොකද්ද හේතුව? ආත්ම කාරණේ අපි ගත්තොත් මනෝ විඥානය. මනෝ විඥානය තියෙන සංගති පස්සොත් මනෝ විඥානය තමයි ස්පර්ශයට අහන්න තියෙන්නේ. එතකොට මනෝ විඥානය පහළ නොවුනොත් මනෝ ස්පර්ශයක් තියෙන්නේ. එහෙනම් මනෝ ස්පර්ශය නිත්‍ය නම් මනෝ ස්පර්ශය මනෝ විඥානය නිත්‍ය නම් මනෝ ස්පර්ශය නිත්‍ය වෙනවා. ඒ මනෝ ස්පර්ශය නිත්‍ය නම් මනෝ ස්පර්ශය මනෝ විඥානය අනිත්‍ය නම් මනෝ ස්පර්ශය අනිත්‍යයි. මනෝ ස්පර්ශය නිත්‍ය නම් වේදනාව අනිත්‍යයි. එයි අපිට කියන්න පුළුවන්කම තියෙනවා. එයි මනෝ විඥානය අනිත්‍යයි. මනෝ විඥානය අනිත්‍ය වෙන්නේ ඇයි? මනෝ විඥානය කියලා කියන්නේ ධම්මායතනය දැනගැනීම පහළ වෙන එකට කියනවා. ධම්මායතනය කියලා කියන්නේ මොකද්ද? වේදනා සංඥා සංඛාර. සිතුවිලි දැනගැනීම පහළ වෙන එක මනෝ විඥානය. එතකොට මනෝ විඥානය නිට්ඨය වෙන්නේ ධම්මායතනය නිට්ඨය නම් ධම්මායතනය නිට්ඨය නම් මනෝ විඥානයද අනිත්‍යයි. එතකොට මනෝ ධාතුව ධම්ම ධාතුව එහෙම නැත්නම් මන ධම්මායතනය ධම්මායතනය නිට්ඨය අනිත්‍යද? ඇයි අනිත්‍යයි කියලා කියන්නේ? ධම්මායතනය හටගන්නේ හේතු නිසා. මොකද හේතුව? මන යතනය. මන යතන හිතේ නිතරම පහළ වෙන්නේ. එතකොට සිතුවිලි අනිත්‍ය වෙන්නේ සිත අනිත්‍ය නිසා. එතකොට සිත අනිත්‍ය වෙනකොට සිතුවිලි ධම්මායතනය අනිත්‍ය වෙනවා. ධම්මායතනය අනිත්‍ය වෙනකොට ඒ සිතුවිලි දැනගත්ත මනෝ විඥානය අනිත්‍යයි. මනෝ විඥානය අනිත්‍ය වෙනකොට මනෝ සංපස්සයත් අනිත්‍යයි. මනෝ සංපස්සය අනිත්‍ය වෙනකොට මනෝ සංපස්සයෙන් හටගත්ත වේදනාවත් අනිත්‍යයි. එතකොට දැන් මම වේදනාවේ අනිත්‍යයි කියලා කියනකොට මෙන්න මේ ධර්ම මෙතනට වෙනකොට දැකලා තියෙනවා. මේ උත්තරේ හරි උත්තරයක් වෙන්න නම් මෙන්න මෙතන නිරුද්ධ වෙන නිසායි මේ මන ආයතනය නිරුද්ධ වෙනකොට ධම්මායතනය නිරුද්ධ වෙනවා, මනෝ විඥානය නිරුද්ධ වෙනවා, මනෝ සංපස්සය නිරුද්ධ වෙනවා. ඒ හේතු නිසා වේදනාව අනිත්‍යයි. එතකොට දැන් මනෝ ධාතුව මන ආයතනය ඉදීමට ගත් එකක්ද? ඒකත් අනිත්‍යයි. කොහොමද ඒක අනිත්‍ය වෙන්නේ? අපිට ප්‍රශ්නයක් හම්බ වෙනවා. අපි අර උත්තර ටික අහනකොට ප්‍රශ්න ටික අහනකොට උත්තර ලැබුණා. දැන් අපි ඒගොල්ලන් මන ආයතනය අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා? එහේ අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා? දැන් අපි ඒකට හේතුවක් තියෙනවා කියලාද කියන්නේ? දැන් අපිට වේදනාව ස්පර්ශය කියන තුලම නා. ස්පර්ශයට මනෝ විඥානය කියන තුල මනෝ විඥානයේ ධර්ම ධාතුව වෙනන පුළුවන්. ධර්ම ධාතුවට හේතුව මන ආයතනය කියලා පෙන්වන්න පුළුවන්. දැන් මන ආයතනයේ මනෝ ධාතුවට හේතුව මොකක්ද? මොකද හේතුව? කොහේද මේ මනස හටගන්නේ? හිත හටගන්නේ කොහේද? කොතන ඇසුරු කරගෙනද? මේ අහසේ අවකාශයට මේ හිත පහළ වෙන්නේ මේ කය ඇසුරු කරගෙන. කය ඇසුරු කරගෙන නේද මේ සිත උපදින්නේ? සිත උපදින තැනක් ගැන කියවෙන මොකද්ද? වස්තු. මනෝ ධාතු මන ආයතනයේ කොහෙද උපදින්නේ? වස්තු රූපේ ඇසුරු කරගෙන. වස්තු රූපේ කියලා කියන්නේ කර්මයෙන් හටගත්ත කර්මජ රූපය. කර්මජ රූපේ ඇසුරු කරගෙන තමයි මන ආයතනයේ මනෝ ධාතු හටගන්නේ. එතකොට කර්මයේ කර්මයෙන් හටගත් රූපය කියන වස්තු රූපය අනිත්‍ය නම් මනාවිතය අනිත්‍ය ඒක අනිත්‍ය නම් ඊට මෙහා කොහොම අනිත්‍ය එතකොට දැන් යම් දෙයකින් වස්තු රූපය කර්මයෙන් හටගත් රූපය නිත්‍ය නම් අනිත්‍ය එකක්ක අනිත්‍ය වෙන විදිහක් නෑ එතන මේ එකකට එකක් පිටලා තියෙන එකක් උඩ එකක් එකක් උඩ එකක් තියෙන යට එක කැඩෙනකොටයි උඩේ ලොකුම වෙන්නේ එතකොට මේ වස්තු රූපය කර්මයෙන් හටගත් රූපයේ කොහෙද පිටලා තියෙන්නේ ඒකත් හේතු ප්‍රත්‍යයයි කොහෙද පිටලා තියෙන්නේ ආහාර රූපේ කියන්නේ අපි කෙප්ලොන් නියද සම්මත් නහර ඇටයට බිඳුළු වශයෙන් ගත්ත මස්කයක් තියෙනවනේ මාංශකයක් තියෙනවා මේ මාංශකය කියලා කියන්නේ ආහාරයෙන් යැපෙන ආහාරයෙන් පවතින දෙන්නේ තේරුණා ආහාර ලැබුණොත් තමයි මේකය පවතින්නේ ආහාර නැතුවත් මේකය හාමත් වෙලා වේදෙලා වියදෙලා යනවා එතකොට නොනැතිව පවතින්නේ නැවත නැවත ආහාර ලැබෙන එතකොට කය පවතින්නේ ආහාරය නිසා. එතන ආහාරයෙන් හටගත්ත රූපවලට කියනවා ආහාර රූප කියලා. දැන් මේ මුළු කයම ආහාර රූපය. මේ කයට කියන්න පුළුවන් තවත් වචනයක් තමයි ආහාර රූපයක් කියලා. මේක ආහාරය. දැන් අපි ගත්තොත් ව්‍යාකරණ කොටියකට සිංහයකට මේ ආදී මානසික වස්තුක කටයුත්ත මේකයි එන්නේ ආහාරයක් නේද? ඒ මතෙකුට ආහාරයක් වෙන්නේ මේක ආහාර නිසා ආහාර නිසා. එතකොට මේ කය කියලා කියන්නේ ආහාර රූපය. ආහාර රූපය මතයි වස්තු රූපය කර්මයෙන් හටගන්න රූපය උපදී. එතකොට ඒ වස්තු රූපයේ ඇතුළු කරගෙනයි මනෝද රතු මන ඇතුළේ අපි හිත කියලා හිත හටගන්න. ඒ හිතේ සිතුවිලි හටගන්න. ඒ සිතුවිලි දැනගන්නේ තවත් වෙන පහළ වෙන්නේ මනෝ විඥානයෙන්. ඒ ටික අපි කල්ලි මනෝ සංකල්පය. මනෝ සංකල්පය කල්ලි වේදනා සංඥා සංකාර. එතකොට යම් දෙයකින් දැන් මේ ඔක්කොම විතර තියෙන්නේ කොහෙද? ආහාරයෙන් යැපෙන කනගත ආහාරයෙන් යැපෙන ආහාර රූපේ මානසිකයි ඇසුරු කරගෙන. එතකොට දැන් ඔබට තේරෙනවා ආහාරයක් ලැබෙනකොට මේ කයි ප්‍රවැත්ම ආහාර නැතිවෙන්න ඇතිවෙන්න කයි ගැනීමක් තේරවද? එහෙනම් ආහාරද රූපයන්ගේ විදීමක් තියෙනවා. අපි ගත්තොත් අපි තේරෙන විදිහට රූපයක් කියලා හරි රූප කලාපයක් කියලා හරි කමක් නැහැ. එහෙම නැත්නම් අපි දන්න විදිහට ගත්තොත් ශරීරය. එහෙම නැත්නම් පරමාණුව. දැන් මේ ශරීරය ගත්තට පස්සේ පරමාණු වඩා. එහෙම නැත්නම් සෛල වඩා. එහෙම නැත්නම් රූප කලාප වඩා. එතකොට රූප කලාපයක් හරි සෛලයක් හරි පරමාණු හරි පවතින්නේ දැන් දැන් ලැබෙන ආහාරය එක් දැන් ලැබෙන ආහාරයෙන් හට ගන්නවා හටගත්තු රූපයට මොකද වෙන්නේ විදේ ඒ රූපය විදේකට නැවත හට ගන්න නම් නැවත ආහාර ලැබෙනවා එතකොට ඔන්න දැන් මෙහෙනම් කය කියන්නේ මොකක්ද ආහාර රූපය කියන්නේ මොකක්ද වහා විදෙන නිරුද්ධ වෙන දන්තාවය එතකොට ආහාරද රූපය විදෙනකොට අනිත්‍ය වෙනකොට ඒවට පිළිතුරු කර්මයෙන් හටගත්ත වස්තු රූපයක දුක්තිවල පවතින පුළුවන්ද බෑ යමක් මත යමක් පිළිපියනම් ඒ පිළිති වස්තුව නැති වෙනකොට ඒ මත පිළිඳ උඩ පිළිඳ උනේ වැටෙනවමයි නේද? නිට්ටියව පවතින විදියක් නෑ. එහෙනම් ආහාර රූපය අනිත්‍ය වෙනකොට වස්තු රූපයට කර්මයෙන් හටගත්ත සිත උපද්දවන්නට හේතු වෙන යම් රූපයක් වෙනනම් අපි ඒකටයි කියන්නේ වස්තු රූපය කියලා. මේ වචනේ ගැඹුරකට ගන්න එපා. සිතක් උපදින්න යම් රූපයක් හේතු වෙනවා නම් ඒතෙන් වලටයි අපි මේ වස්තු රූපය කියලා කියන්නේ. දැන් ඇස චක්කු විඥානයේ උපදින්න හේතු වෙන රූපයක් තියෙනවා. අපි ඒකට කියනවා චක්ඛායතනය කියලා. නැත්නම් චක්කු ප්‍රසාදය කියලා කියනවා. සෝතප් ප්‍රසාද ගානම් ප්‍රසාද ජීව ප්‍රසාද කියලා මේ චක්කු ප්‍රසාද ජීව ආදී විඥාන උපදින්න පිළිත වෙන ප්‍රකාර වෙන රූපයක් තියෙනවා. ඒ වගේ මනෝ ධාතුවල සිත උපදින්න හේතු වෙන රූපයයි අපි මේ කියන්නේ වස්තු රූපය කියලා. ඒක ගැඹුරු කොට ගන්න එපා. ඒක නැතුවත් කමක් නැහැ. එතකොට දැන් මොන ආහාර රූපයේ මතයි වස්තු රූපය. එතකොට ආහාර රූපයේ බෙදෙනකොට වස්තු රූපය බෙදෙනවාමයි. වස්තු රූපය නිරුද්ධ වෙනකොට මනෝ ධාතුවට පවතින බැරි එකක් අනිච්චයි. මනෝ ධාතුව අනිත්‍ය වෙනකොට ධම්ම ධාතුවට ධම්මායතනයේ නිරුද්ධ වෙන්න පවතින පුළුවන්ද? බැ. ඒකත් අනිත්‍යයි. ධම්ම ධාතුව අනිත්‍ය වෙනකොට නිරුද්ධ වෙනකොට මනෝ විඥාණයද අනිත්‍යයි. මනෝ විඥාණයද අනිත්‍ය වෙනකොට මනෝ සංපත්තියද අනිත්‍යයි. මනෝ සංපස්ය අනිත්‍ය වෙනකොට මනෝ සංපස්යෙන් නැටගත් වේදනා සංඥා සංඛාරයෝද අනිත්‍ය වෙනවා. එතකොට දැන් මේ අනිත්‍යය කියන වචනය තුළ මේක දැනගින් මේ උත්තරය දෙනකොට මෙන්න මේ මුළු ධර්මම දැන දැක මේ උත්තරය දෙනවා. එතකොට හොඳයි ඔබ හිතන්න මෙන්න මේ ටික ඔබ දැක මෙන්න මේ අනිත්‍යතාවය මේ ආහාර රූපයේ ඉඳලා වේදනා සංඥා සංඛාර වෙනකම් අනිත්‍යයි කියලා දැන් දන්නවා. මේ දැනගත්තා මේක දැකගත්තා නිවන දේ. එහෙම දැකගත්තු මේ මුල ඉඳලා කෙලවරේ ඉඳලා අනිත්‍ය බව දැනගත්තොත් ඒ දැනගත්ත දැකගත්ත බව නිවද නෑ. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්නති ලෝකේ ඒතමෝ විසුද්ධියට නිවනට මඟ වෙනවා. ඒක මේක දැක්කත් නිවන නෙමෙයි නිවනට මඟ වෙනවා. එහෙනම් මෙන්න මේ දෙක දකිනකොට අපිට ප්‍රකට වෙන්න ඕන තවත් ධර්මතාවයක් තියෙනවා. මේ අනිත්‍ය දකිනකොට ඒ අනිත්‍ය දකින හැම මොහොතකම ප්‍රකට විය යුතු තවත් ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය ප්‍රකට වෙන විදිහටයි අපි මේ අනිත්‍ය බලන්න ඕන. එහෙම නැතුව නිකන් අනිත්‍ය බැලුවට මෙපමණ ගැඹුරකින් දැක්කත් නිවන වෙන්නේ නැහැ. එහෙමනම් දැන් මොන ඔබට ප්‍රශ්නයක් නැහැ. කනබුන ආරේ මිය ආරේ පවතින්නේ කය පවතින්නේ ආහාර දෙනකොට ආහාර ඉඟ වෙනකොට මේ කය දිරාපත් වෙනවා. උපන් රූප කලාප නිරුද්ධ වෙනවා. නැවත මේකයි පවත්තන නම් නැවත රූප කලාප උපද්දවන්න ඕන. උපද්දවන්න නම් නැවත නැවත ආහාර සපයන්න ඕන. එතකොට දැන් දුන්න ආහාරයෙන් සැපෙන ආහාරයෙන් යම් රූපයක් හටගත්තා නම් ඒ රූපය නිරුද්ධ වෙනවා. එතකොට දැන් හටගත්ත රූපය ඇසුරු කරගෙන වස්තු රූපය හටගත්තා නම් ඒ ආහාර රූපය බිඳෙනකොට වස්තු රූපය බිඳෙනවා. වස්තු රූපය බිඳෙනකොට ඒ මත විහිදෙන විඥාන මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු මනෝ සංපත්ත මනෝ සංපත්තෙන් හටගත් වේදනා සංඥා සංකාර ආදී මේ සියලු දේවේ කාදී අනිත්‍යයි. එහෙනම් දැන් බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්නේ මොකක්ද? වේදනාව නිට්ටයද අනිත්‍යද? ආවුදය වේදනාව නිත්‍යද අනිත්‍යද? කවුරුනම්ගේ උත්තරේ අනිත්‍යයි. දැන් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි යමක් අනිත්‍ය නම් දුකද? සාමාන්‍යයෙන් උත්තරේ දුකයි. එහෙනම් කවුරුනම්ගේ දුකයි කියලා කියන්නේ මොකක්ද කරන්නේ? මේ තියෙන දේ නැති වෙනවා දැකලාද? මේ උපන්නේ නිරුද්ධ වෙනවා දැකලාද? මේ දුකයි කියලා කියන්නේ ඇති වෙච්ච දේ නැති වෙලා ගියාම ඉවරයි. එහෙනම් අපි දැන් මේ අනිත්‍යය ගැන වචනය තුළ ගැඹුරු සැලවුණු අර්ථයක් තිබුණා වගේම මේ යමක් අනිත්‍ය නම් දුකයි කියලා කියනකොට ඒක තියෙනවා ඊටත් වඩා වැඩි ගැඹුරක්. මොකක්ද ඒ තුළ කියවෙන වචනේ අර්ථය අදහස කුමක් කියන එකද? දැන් මා මුලින්ම මතක් කළා මේ බුදුහාමුදුරුව ප්‍රශ්න කරන්නේ අතීතයට ගියේ ඉපද නිරුද්ධ වෙච්ච හැටි බලවත් නෙමෙයි, නූපන් නැහැ පිළිබඳව නෙමෙයි, උපන් නැහැ පිළිබඳවයි. උපන් නැහැ පිළිබඳවයි පොඩි විවේකයක් අරගෙන මේක ප්‍රකාශ කරනවා. සම්මතියාවේ මේක ටිකක් අලුත් මාතෘකාවක් එක දිගට කරන්න ඕන. පොඩි විවේකයක් අරගෙන පෙන් ටිකක් බලනලා දුක කියන්නේ මොකක්ද කියලා කතා කරමු.